පංච කියන්නේ ඇත්තටම අපි දැන් හිතෙන් හදාගෙන ඒක තියනවා කියලා හිතන මට්ටම. හිතෙන් හැදුන බව දන්නේ නැහැ. ඒක ඇත්තටම පවතින දෙයක්. එළියේ තියෙන දෙයක් කියලා විශ්වාස කරන. එතකොට ඒක ප්‍රපංචය.
හැබැයි ඒක නෑ.
හිතෙන්ම හදලා දෙයක් කරලා. ඔව් ඉස්සෙල්ලා හිතෙන් හදන්නේ ඊළඟට අපි විශ්වාස කරනවා මේක ඇත්තටම තියෙනවා කියලා. එළියේ තියෙනවා කියලා. විශ්වාස කරන මට්ටමක්. එතකොට එළියේ තියෙනවා කියනකොට කෙලෙස් එදිලානේ. නේද? එළියේ තියෙනවා කියනකොටම දෘෂ්ටියක් කියදිලා. ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. ඒ කියන්නේ මේ හිතෙන් හදපු දෙයක් කියලා දන්නේ නැහැ. බාහිරේ පවතිනවා කියලා හිතනවා. එතකොට දෘෂ්ටියක් කියදෙනවා. අවිද්‍යාව කියදෙනවා. ඊළඟට ඒකත් එක්ක කම්පයා කරන්න පුළුවන්කමක් තියෙනවා. තව ඒවා හරි, තමන්ම හරි. ප්‍රමාණ. ඊළඟට ඒකට තණ්හා ආස කරන්න පුළුවන් ගතියක් තියෙනවා. තණ්හා, දික්ටි, මාන කියන ඒවා ඒකේ යෙදෙනවා. එළියේ යම් කිසි දෙයක් තියෙනවා කියලා හිතනකොට ඒක ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා දෘෂ්ටියක් කියදේ. හරි. ඊළඟට ඔව් ආස කරන හින්දා තණ්හාව යෙදෙනවා. ඕන දෙයක්. ඕනම දැන් බෙල් එකක් තියනවා කියනකොට අපිට හිතෙන්නේ එළියේ තියනවා කියලානේ. දැන් බෙල් එක ආස කරන්න පුළුවන්. හරි. ඒක කම්පයා කරන්න පුළුවන් තව එකක් එක්ක මොන වගේද මේක වටිනවද නැද්ද? ඔව් මේක කොහොමද කියලා. ඔව්. ඊළඟට ඔතන ඇත්ත ඇති හැටි නොදන්න කමකුත් තියදෙනවා. මේක තමයි දෘෂ්ටිය කියන්නේ. ඒ දෘෂ්ටියෙන් මාවත් හදනවා. අතන බෙල් එක දැනගන්නේ මෙහෙ ඉන්න මම. සක්කාය දිට්ඨිය බවටත් පත් වෙනවා. තව තව දෘෂ්ටි තියෙනවා ඒක. හරි. සක්කාය දිට්ඨියත් එක දෘෂ්ටියක්. ඒකට තණ්හා දිට්ඨි මාන එක තමයි ඔය දැන් දැන් මේක අපිට ප්‍රපංචයක් කියලා පේන්නේ නැහැ. අපි හිතන්නේ ඇත්තටම තියෙනවා. හරි. එතකොට ඒක හින්දා සැප දුක් විඳින්න පුළුවන් අපට. හරි. අපි කැමති පැත්තෙන් මොනවා හරි ඒකට වෙනකොට සැපයි. අකමැති පැත්තෙන් කවුරු හරි එල මේක අරන් ගියොත් එහෙම දුකයි ඉන්න පුළුවන්. ඔව්. එතකොට ඒ හින්දා සැපෙන්නත් පුළුවන් දුකෙන්නත් පුළුවන්. මගේ කියන එකත් තියදී. දැන් ප්‍රපංච වෙන මට්ටම දැන් ප්‍රපංචයට පුළුවන් ඊළඟට අපිව ඉක්මවලා යන්න. ඒ කියන්නේ අපිව පාලනය කරන්න පුළුවන්. දැන් මුලින් හිතන්නේ අපි තමයි ඒක පාලනය කරන්න කියලා. ඒ වුණාට ඒක තමයි ඊළඟට අපිව පාලනය කරන්න. ඒකට පුළුවන් අපිට සැප දෙන්න දුක දෙන්න. තේරෙනවද? අපි හිතුවට අපි ඒක පාලනය කරනවා කියලා අන්තිමට බලනකොට ඒක අපිව පාලනය කරනවා. නේද? ඒක හින්දා අපිට සැපක් එන්නත් පුළුවන් දුකක් එන්නත් පුළුවන්. සංකල්පේ නේද? පංච කියන එක එතකොට මේ තේරුම් ගන්න මොකද්ද හිතෙන් හදලා හිතෙන් හදපු බව දන්නේ ඒක ඇත්තටම පවතිනවා තියෙනවා කියලා විශ්වාස කරනවා අපේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරාම මොකද වෙන්නේ ඒක අපේ කෙලෙස් යදෙනවා එකක් ඇත්ත ඇටියට නොදන්න කම හින්දා දෘෂ්ටිය දෙන්න කියලා ඒක එතන තියෙනවා ඒ තියෙන බව දැනගන්න මෙහෙ මම ඉන්නවා ඈ එතකොට ඒක අර සක්කාය දිට්ඨිය බවට පත් වෙන්නත් පුළුවන් ඒක තව තව දෘෂ්ටි යෙදෙන්න පුළුවන් දෘෂ්ටි කියන්නේ ඒක මත වැරදි මත නැති දේවල් තියෙනවා කියලා හිතනකොට ඊළඟට මේක හොඳ මේක අරකට වඩා වටිනවා නැත්තම් මේක වටින්නේ නැහැ කියලා ඔය කම්පයා කරන ගතියක් තියෙනවා මනින ගතිය මාන එතකොට ඒ මානයත් උදව් වෙනවා අපිට තණ්හා කරන්න ආස කරන්න මේක අරකට වඩා වටිනවා නම් මේකට වැඩියෙන් ආස කරන්න එච්චර හොඳ නැහැ කියලා හිතුණොත් ඒක එච්චර ගණන් ගන්නෙ නේද කවුරු හරි අරන් ගියාට අපිට ප්‍රශ්නයක් නැහැ වටින එකක් එහෙම තිබුණොත් එහෙම නේද ඒක අරන් ගියොත් බොහොම අමාරු ඈ ඉතින් ඒ අපි අතන අපි දන්නේ එකක් මේ හිතෙන් මවලයි ඒක එළියේ තියෙනවා කියන මට්ටමකට හිතපත් උනේ කියලා. ප්‍රපංච කියන්නේ ප්‍රපංච බව දන්නේ. අපි හිතන්නේ නෑ නෑ ඒ තියෙනවා. මේ බෙල් එක තියෙනවා. තියෙන හින්දාමයි අපි දැනගත්තේ. ඉතින් ඒක ගැන අපි ඇලුනට ගැටුනට ප්‍රශ්නයක් නෑ. තියෙන දෙයක් නැති දෙයක් නෙවෙයි. කියලා හිතන්නේ. තියෙන දෙයක් කියනකොට අපි අර රූපයකට අයිති ලක්ෂණ ටික ඔක්කොම ඔතන තියෙනවා. බාහිර රූපේ දැන් බෙල් එකේ මොනවාද රූපයකට අයිති ලක්ෂණ මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ වලින් සකස් වෙලා තියෙනවා කියලා හිතනවා නේද? ඔක ඇල්ලුවොත් අදගතියක් දැනේ ප්‍රශ්නයක් හරි හිතලා දැනේ එතකොට ඒවා අයිති කොහාටද මේ බාහිර රූපෙට නේද එහෙමනේ අපිට හිතෙන්නේ එතකොට ඒ රූපක අයිති ලක්ෂණ සතර මහා ධාතු ගතියක් හිතා ගන්න පුළුවන් හඳුරා ගන්න පුළුවන් තව මොනවාද රූපයකට අයිති ලක්ෂණ රූප රූප මනාගේ රූප වලට අයිති ලක්ෂණ මොනවාද? ඈ? හැඩයක් තියෙනවා. වර්ණයක් තියෙනවා. ඈ? ඔව් වර්ණ ගන්ධ රස ඕජා ඒ හතර තියෙනත් පුළුවන්. ඒකට ඔව් සුද්ධ අෂ්ටකේම තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා තියෙනවා කියන්න පුළුවන්. ඊළඟට වටිනකම තියෙන්න පුළුවන්. ඔක හොඳද නරකද? කැමැතිද අකමැතිද නේද එහෙම කියන්න තව මොනවද රූප ගැන අපි දන්නේ මට මේක ටිකක් ළඟයි ඔයගොල්ලන්ට දුරයි එහෙමත් තියෙනව නේද දැන් රූපේ ළඟයිද දුරයිද කියලා දැනගන්න තව මොනවද ඔව් රස්නේ සීතල ගතිය සුද්ධ අෂ්ටකයට අයිති තේජෝ හා වටිනවද නොවටිනවද වගේ ඒ ගතිය තියෙනවා කමනක් තියෙනවා තණ්හාව ඇති කරන්න පුළුවන් අපි ඔකට ඇලෙන්න පුළුවන් තව මොනවද පණ තියෙනවද නැද්ද ඒ රූපේට පණ තියෙන රූපයක්ද නැති රූපයක්ද කියලා නේද? පුද්ගල ස්වභාවයක් තියනවාද එහෙම නැත්නම් දෙයක් විතරද කියලා හිතන්න පුළුවන්. කාමනාද රූප ගැන හිතෙන්. අයිතිකාරයෙක්, ඔව් අයිතිකාරයෙක් වත්තෝ නම් දා ගන්න පුළුවන්. ඒක සියුම් රළු බව. අනිත්‍ය බව. ඒ කියන්නේ වෙනස් වෙලා යනවා කියලා. නේද? මොනවයින්ද වෙනස් වෙන්නේ? මොනව නිසාද? මේක තදට රත් කළොත් එහෙම කුණු වෙලා යයි නේ.
වෙනස්
වෙන්නේ. ඒක තමයි වෙනස් වෙන්නේ මොනව හින්දාද? බාහිර හේතු උෂ්ණය හින්දා වෙනස් වෙනවා. සීත හින්දා වෙනස් වෙන්න පුළුවන්. ඈ සීත උෂ්ණ ඊළඟට ඔය අනි බාහිර බලපෑම් හින්දා වෙන සත්තු හින්දා. දැන් මේකම හිතන්න ඕනේ අපි නිකන් ශරීරයක් වුණත් රූපනේ නේද? මැසි මදුරුවෝ සර්පයෝ අරුමුන් දෂ්ටගලොත් එහෙම වෙනස් වෙනවා නේද? තියෙන විදිහ වෙනස් වෙනවා. සමහර වෙලාවට ඉදිමිලා එනවා නේද? මොකෙක් හරි කෑවා. එතකොට ඒ බාහිර බලපෑම් වලින් වෙනස් වෙන ගතිය තියෙනවා. ඒ වෙනස් වෙන ගතියට කියනවා පාලියෙන් කියන්නේ රූපණය වෙනවා කියලා. රූපණය වෙනවා. රූපණය වෙනවා. ඒ කියන්නේ අන්‍ය ආකාරයකටපත් වෙනවා, වෙනස් වෙනවා. රූපණය වෙන බැවින් රූප කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වනවා. රූපතිති. යමක් රූපණය වෙනවා නම් ඒකට රූප කියලා කියන්න
පුළුවන්.
ඔව් මොන විදිහකට හරි වෙනස් වෙන ගතියට තියෙන විදිහ නෙවෙයි. ඒක වෙනස් වෙයි. නැවෙන ගතියක්, ඉදිමෙන ගතියක්, හැකිලෙන ගතියක්, ළඟේ විසිරිලා යන ගතියක් නේද? අර මුලින් තිබුණ ස්වභාවය නෙවෙයි ඊට වඩා වෙනස් ආකාරය. රූපණය වෙන ගතිය. ඈ පණ තියෙන එකක් නම් මැරෙන්න පුළුවන්. ඒකත් රූපණය. තියෙන විදිය වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන දේවල් වලට කියනවා රූප කියලා. නැත්තම් සතර මහා ධාතු ගතියේ තියෙනවා නම් ඒකට රූප කියලා. නේද? එතකොට ඔය සීත උෂ්ණ මැසි මදුරු වර වයින් මේ වයින් බාහිර හේතු නිසා වෙනස් වෙනවා නම් ඒවට රූප කියනවා. අපි සාමාන්‍ය රූප කියන්නේ ඕවට නේද? කාමනාද රූප වල තියෙන ලක්ෂණ. ඒ රූපේ කලිනුත් තියෙන්නේ නැති නේද? අපි මෙතෙන්ට එන්න කලිනුත් මේක තියෙන්නේ. නෑ ඉතින් මේක ගිය සතියේ තිබුණා නේද? තියෙන්නේ නැති නේද? එන සතියේ සමහර විට තියේ. දැනටත් තියෙනවා. මම හිතෙනවා නේද රූප ගැන? ඒක අතීත රූප, වර්තමාන රූප, අනාගත. දැන් ඔන්නඔහම බෙදන්න පුළුවන් විදි බුදුහාමුදුරුවෝ වර්ග කරලා තියෙනවා 11. 11 ආකාර. ඔව්. මොනවාද 11? අතීත, වර්තමාන, අනාගත තුනයි. ඊළඟට දුර, ළඟ. පහයි නේ. සියුම් වෙන්න පුළුවන් ගොරෝසු ඕලාරක. ඒකට 7යි. ළඟට දුර ළඟ කිව්වා.
සීතලම දුන්නා පස්සේ.
ඒක ඉන්නේ පටවියා පොතේජෝ ආයේ වර්ණගන්ධ රස පොතිය. තේජෝ ගතියනේ සීතල රසම කියන්නේ. ඊළඟට වටිනකම පැත්තේ. ඈ කැමැති. ගාක් වටින එකක් වෙන්න පුළුවන් ගණන් ගන්න තිය එකක් වෙන්න පුළුවන්. නේද? හීන ප්‍රනීත. වටිනවා වැඩි නම් අපිට හුඟක් කැමති. වටින් නැති ඒවක ගලක් ගන්න. හීන. හීනයි ප්‍රනීතයි. හීන කියන්නේ එච්චර වැඩක් නෑ. ඈ ප්‍රනීත කියනකොට හරි රසය කැමති නේ. ප්‍රනීත ඒක මිහිරක් තියනවා. මේක මිඳින්න වාසියක් තියනවා අපිට. හ්ම්. එතකොට 11ක් කිව්ව නේද? කාල 3යි ඊළඟට 2ව 4ක් කියන්නේ. දුර ළඟ. හෝලාරික සියුම්. හීන ප්‍රණීත. සපක් දුකක් දෙන්න පුළුවන් ඒක හීන ප්‍රණීත දෙකේ එක තියෙනවා. දුර ළඟ කියුවා. ආවක දැන් තමන් තුලද එළියේද අජ්ජත්ත බහිද්ද නේද? ඒකට බාහිරයි නේද? අපේ ශරීරයටයි තියෙන නෙමෙයි ශරීරයටයි කියන අජ්ජත්ත. එළියේ නම් බාහිරයි නේද? ඒකට කොළහයි. මම ඔහොම වර්ග කරන්න පුළුවන් නේද? අපි රූපයක් කියපු ගමන් ඔන්න ඔය ලක්ෂණ තියෙන ඒවට තමයි අපි රූප කියන්නේ. නේද? දැන් ඔය ලක්ෂණ නැත්තම් ඒකට රූපයක් කියන්න පුළුවන්ද? බෑනේ. වයින් එකක්කට හරි අහුවෙන්නේ නැත්තම් ඒකට රූපයක් කියන්න බෑ. ආ උදාහරණයක් කියන්න බලන්න. වේදනාව. රිදෙනවා කියලා හිතන්නවා. දැන් මේකේ තියනවාද ඔය වේදනාව දැනෙන ගතිය? අර කියපු ලක්ෂණ. ඒ අතනේ. අත කියුවන් රූපය. දැන් රිදෙන ගතිය. දැන් ඔයාට කියන්න පුළුවන්ද මෙයාට කොච්චර රිදෙනවද කියලා? ඒක පේන්නේ අත ගෑවත් අහුවෙන්නේ රිදෙන ගතිය අහුවෙන්නේ අතනම් අහුවේ නේද? එතකොට මේ වේදනාවේ තියෙනවද පටවිය ආපෝ තේජෝ වායෝ ගතිය? නෑ. තිබුණා නම් අහුවෙනව නේද? එතකොට වර්ණයක් ගන්ධයක් ඒ වේදනා රූපයක් විදිහට ගත්තොත් ඒක දාන්න පුළුවන්. දැනෙන ගතිය නේද? ඇයි ඒක දැන් ඒක සීත උෂ්ණෙන් වෙනස් වෙනවද? ඒ ගතිය
වෙනස් වෙනවා
කියන්නේ එතන මෙහෙමයි. ඔය දැන් එක මොහොතක දැනෙන ගතිය දැනෙන ගතිය කිව්වහම මේ ශරීරයට දැනෙන ගතිය ගන්න එපා. ඒතකොට රූපයක් කරලා. හරිද? දැන් වේදනාව කියන්නේ මේ හිත දැනගන්න හිතේ ඇති වෙන චෛතසිකය. හිතේ ඇති වෙන චෛතසික ස්වභාවයක් තමයි වේදනාව
කියන්නේ.
වේදනාව කියන්නේ ඒක කයට අයිති කරලා හිතන එක අපි කරන වැඩක්. කයට අයිති කරන්නේ නැතුව වේදනාව විතරක් ගත්තොත් ඒ වේදනා ගතිය. හරි? වේදනා ගතිය තව ඕන වර්ග කරන්න පුළුවන් සැප වේදනාව, දුක් වේදනාව, අදුක්කම සුප වේදනාව කියලා ගන්න. ඒක දැන් රූපයකට අයිති එකක් නෙවෙයි. දැන් මේ රූපේ බැලුවහම ඔය බෙල් එක කෙනෙකුට සැප වේදනාවක් දෙන්න පුළුවන් කෙනෙකුට දුක් වේදනාවක් දෙන්න පුළුවන්. ඒ වේදනාව මේකට අයිති නැහැ. ඒක අර විඳින කෙනාගේ හිතට අයිතිය. විඳනේ. විඳනේ ඒක සැප වෙන්න පුළුවන් දුක් වෙන්න පුළුවන් නේද? දුක්කම සුඛ වෙන්න පුළුවන්. එතකොට මේ වේදනාව කියන එක රූපයක් නෙවෙයි. මොකද ඒක සතර මහා ධාතුවෙන් හැදිලා නැහැ. වේදනාව දුර තියනවද ළඟ තියනවද කියන්න පුළුවන්. ඒක අර නිකන් අල්ලලා බැලුවහම නිකන් තදයිද සියුම්ද එහෙම කියන්න පුළුවන්. බෑ. ඕලාරික සියුම්. හිතට දැනෙන ගති ඉතින් ඒක දැන් ඒකත් එක එක්කෙනාට වෙනස් වෙනව නේද? දැන් වේදනාවේ ගති තියෙන්න පුළුවන් හැබැයි අර රූප ලක්ෂණ නිමෙයි ඒක තියෙන්නේ. මොකද ඒක විශේෂයෙන් ඔක රූප පළවෙනි දේ මේ ආයතන වලට අහු වෙන්නේ නැහැ. ඇහෙන් දකින්න බෑ, කණෙන් අහන්න බෑ, ගඳ සුවඳක් නැහැ නේද? මොකද ඒක චෛතසිකයක්. හිතේ ඇති වෙන නාම ධර්ම කියලා කියන්නේ ඒවා. රූප නොවන කොටස් ටික අපි නාම ධර්ම කියලා කියනවා. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර එහෙම තියෙනවනේ ගොඩක්. එතකොට ඒව අර සතර මහා ධාතු ගතියක් නැහැ නේද? එතකොට අර රූපණය වෙන ස්වභාවයේ එක ටිකක් සමහර විට පොඩ්ඩක් පැටලෙනවා වෙන්න පුළුවන්. ඒ වුණාට හිතන්න දැන් රූපයක් වෙනස් වෙනවා වගේ සීතෙන් උෂ්ණෙන් වෙනස් වෙන දෙයක් නෙවෙයි මේක. හරි. කයට දැනෙනේවා නම් එහෙම ටිකක් වෙනස් වෙනවා කියලා හිතන්න පුළුවන්. ඒ වුණාට මේ හිතට දැනෙන එක එහෙම දෙයක් නෙවෙයි. ඔව් මනසෙන් දැන් ඔන්න දැන් කවුරු හරි මැරුණා කියලා මතක් කරගෙන දැන් අඬ අඬ ඉන්න. ඔන්න වේදනාවක් තියෙනවනේ. මොකද දැන් සීත උෂ්ණෙන් වෙනස් වෙනවද? නෑ. මේ ඒ කියන්නේ බාහිර හේතු වලින් ඕක වෙනස් වෙන්නේ නෑ. මොකද මේක හිතේ. ඈ මොන හරි රස කෑමක් කන්න දුන්නා කියලා අර වේදනාව වෙනස් වෙනවා. ඒක අමතක වීම වෙන කතාවක්. එතකොට ඒ තව වේදනාවක් දැනෙනව මිසක් අර වේදනාව වෙනස් වුණා නෙවෙයිනේ. නේද? අපේ අවධානය වෙනස් වෙනවා. එතකොට ඔය රූපය අඳුර ගන්නවා නේද? අපි රූප කියන්නේ මොනවද කියන්නේ. එතකොට ඒ බුදුහාමුදුරුව පෙන්වපු හැටි තමයි රූපේ එක පැත්තකින් සතර මහා ධාතුවක් නැත්නම් ඒ වයි උපාදාය රූපත් නිසා පවතින්නේ රූපය. ඒකයි කපත්. ඊළඟට මේ ආයතන පහයි ඒවට අහු වෙන දේවල් කියලා වෙනම රූප අඳුර ගන්නත් පුළුවන්. ඒ දහ ආකාරය. ඊළඟට මං කියවේ අතීත වර්තමාන අනාගත දුර ළඟ හීන ප්‍රණීත ඕලාරික සියුම් අජත්ත බහිත්ව කියලා වෙයි. 11 ආකාරයකට එහෙම අඳුර ගන්නත් පුළුවන්. ඊළඟට රූපණය වෙන නිසා රූප කියලා. සීත උෂ්ණ මැසි මදුරු සර්ප ඒවා නිසා මේ වෙනස් වෙන ගතිය හින්දා රූප කියලා කියන්න පුළුවන්. ඒකට අපි මොකක් හරි රූපයක් කිව්වොත් ඔන්න ඔය ස්වභාවේ වෙන්නේ. දැන් අපි හිතන් ඉන්නවා අපි දැනගන්න රූප ඔක්කොම ඔය જાතිය කියලා. නේද? එහෙම තමයි හිතන්නේ. දැන් ඊළඟට බලන්න ඕන අපි දැනගන්න රූප වල ඔක්කොම ඔය જાතියෙමද කියන්නේ. අපි තමන්ගේ ශරීරය ගැන දැනගන්න විදි කොහොමද? ආයතනවල. දැන් ශරීරය දැකලා තියනවද? සමහර කොටස් නම් දැකලා තියෙනවා. දැකපු නැති කොටසුත් තියෙනවා. ඔව්. පිට පිටිපස්ස දෙන්නේ කොන්ද වෙයි. හමට යටින් තියෙන ඒවා එකක්වත් දැකලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් ලේ ටිකක් දැකලා ඇති.
මම දැකලා තියෙනවා මේ යකගේ
සුදු හම.
ඊට පස්සේ තමයි මස් කියන රතු. කැපුණාම තුවාල වුණා දැකලා. ලේස් තුනක් තියෙනවා. ඊට පස්සේ තමයි ලේ.
දැන් එහෙම අපි දැකලා තියෙන හින්දා අපි හිතාගන්න. දැන් කීයක විතර එහෙම දැකලා ඇද්ද? ඒ මුළු ශරීරෙම එහෙම දැකලා ඇද්ද? ඔන්න එක සැරයක්. එතකොට ඒ දැක්ක දැන විතරනේ ඒක. අනිත් තැන් වල.
හැබැයි ඒකට අපි දැනනවා මෙතෙන් ආවන්න.
හා.
ඒක ශරීරෙම එහෙමයි.
අන්න දැන් අඳුර ගන්න. හිතෙන් මැව්වා. හිතෙන් හිතපු දේ ඊළඟට ඇත්තටම තියෙනවා කියලා හිතුව. පේනවාද අර ප්‍රපංච වැඩ කරන හැටි? ඒක හරි තියෙනවා කියලා මුලින්ම දැනගන්නේ කොහොමද?
ඒක ප්‍රපංච.
කපලා බලලාද දැනගෙන තියෙන්නේ හිතෙන් හදලාද? ඒතකොට ඉස්සෙල්ලා පෙනීලා තියෙන්නේ හිතක්. ඒ කියන්නේ හිතට පෙනීලා තියෙන. හිතට පෙනපු දේ බාහිරේ තියෙනවා කියලා ඔන්න විශ්වාස කරනවා. පේනවනේ ඉස්සෙල්ලා හිතට පේන්නේ. එතකොට දැන් ඔන්න අඳුර ගන්න ඕන. දැන් හිතට පේන රූපෙකුත් තියෙනවනේ එතකොට. ඒ රූපේ. දැන් හිතා ගන්නවනේ මෙහෙම තියෙනවා කියලා. ඒ රූපේ තියනවාද බලන්න අර කියපු ලක්ෂණ ටික හිතට පේන එක. පඨවි අපෝ තේජෝ වායෝ තියනවාද? නැහැ. වර්ණ ගන්ධ රස ඕජා තියනවා. වර්ණ තියනවා නෑ ඇහැට පේනවා. දැන් හිතෙන් නෙමෙයි දැක. හරි ඔය කියන එකේම තිබුණා. ඒක දැක්කහම හිතන්න පුළුවන් නේ. මේක තමයි මේ කියන්නේ. හිතන්න පුළුවන්. අරක උදව් කරගෙන අපි හිතන. නේ? ඉස්සෙල්ලා කරන්නේ හිතන එකනේ. මේ හිතනවා කියන්නේ හිතට පේනවනේ. සතහන. නේ? ඇස් දෙක වහගෙන අපිට හොඳට හිතන්න පුළුවන්. එතකොට පේනව නේද? රතු පාට පේන්න පුළුවන්. ලේ තියෙනවා ඇඟේ. මේවා රතු පාටයි.
ලේ විල්වා කියලා හිතුවොත් ලේ විල්වා පොඩි රතුවට පේනවා.
ඔව්.
හදාගන්න
දැන්. දැන් අන්න ඒක තමයි. ඒ හිතට පේන රූපෙයි බාහිර සතර මහා ධාතු රූපෙයි කියලා දෙකක් තියෙනවනේ. නේද? මේ හිත දැනගන්න රූපේ සතර මහා ධාතු රූපෙද? ඒ දෙක දෙකක්. ඇයි දෙකක් කියන්නේ? මේ හිතට ආරමුණු වෙන රූපේ අර රූපෙට අදාළ ලක්ෂණ ටික නැහැ. බලන්න. සතර මහා ධාතුව, උපාදාය ගතිය, ඊළඟට දුර ළඟ, දුර ළඟ කියලා හිතන්න පුළුවන්. එහෙනම්ට සකර ඊළඟට හීන ප්‍රණීත ගතියත් ඔන්න හිතන්න පුළුවන්. ඕලාරික සියුම් ගතිය. එහෙම දෙයක් තියෙනවද? හිතට පේන එක. බාහිර එකේ තියෙන. හිතට පේන එකේ. ඒකේ කිසිම වෙන තත්ත්වයක් නෑ. දැන් ඔක තේරෙන්නේ නැත්නම් එහෙම හිතන්නකෝ. දැන් අර අපි කණ්ණාඩියෙන් බලලා දැනගන්නවනේ. නේද? දැන් කණ්ණාඩියෙන් බලන්නේ ශරීරයේ දිහාද ප්‍රතිබිම්බයේ දිහාද? ප්‍රතිබිම්බ. නැන් ඔය ප්‍රතිබිම්බයේ තියෙනවද ඉස්සලහ තියෙන රූපේ ලක්ෂණ? ප්‍රතිබිම්බේ තියනද සතර මහා ධාතු ගතිය? ඇල්ලුවත් අපි හිතන එක අහුවෙන්නේ නැහැ. කන්නාඩිය අහුවෙන්නේ. රූපේ අහුවෙන්නේ නැහැ. ඊළඟට ඇල්ලුවොත් දැන් සීත උෂ්ණ ගතිය කන්නාඩියට අයිති සීත උෂ්ණ ගතියක් මිසක් ඒකේ පෙන්වන ප්‍රතිබිම්බයට අයිති සීත උෂ්ණ ගතියක් අහුවෙන්නේ නැහැ නේද? දැන් ඔක පැහැදිලි නැත්තම් හිතන්න දැන් ගින්දරක ප්‍රතිබිම්බේ පේන. දැන් අපි ඕක අල්ලන්න ගියාට අත පිච්චෙන්නේ නැහැ නේද? කන්නාඩියෙන් පේන ගින්දර ඇල්ලුවට අත පිච්චෙන්නේ නැහැ. ඒකයි ඒ ඒ ප්‍රතිබිම්බයේ දැන් පේනවාද සතර මහා ධාතු ගතියවත් වර්ණ ගන්ධ රස ඌජා කියන ගතියක් නැහැ. පේන ස්වභාවයක් තියෙනවා. මොකට හිතන්න පුළුවන් වර්ණයක් තියෙනවා කියලා ඔන්න පොඩ්ඩක් හිතන්න පුළුවන්. ඊට අමතරව ඒ ප්‍රතිබිම්බේ සද්දයක් තියෙනවද?
මේ
චලනයේ අර වර්ණ ඒ ප්‍රතිබිම්බ සටහනයි එහෙම දෙයක් පේන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඔය ඇහැට පේන ගතිය වගේ නේද? ඊට අමතරව දැන් ගඳක් සුවඳක් තියෙනවද ප්‍රතිබිම්බේ? රසක් තියෙනවද? ඒව නැහැ නේද? ඊළඟට ප්‍රතිබිම්බෙට අර රුප්පණය වෙන ගතිය තියෙනවද? ප්‍රතිබිම්බයට මං අහන්නේ කන්නාඩියට නෙවෙයි. හිතනවා නෙමෙයි. සීත උෂ්ණ අරවයි මේවයි වෙනස් වෙනවා. දැන් ඔය වගේ ප්‍රතිබිම්බයක් නේද අපි මේ හිතට මුලින් පේන්නේ? දැන් ශරීරයේ කොටස් කියලා මේ කැපුවාම මෙහෙම තියෙන හින්දා මම තව තැනක් ගැන හිතුවොත් ඔතනත් ඔහම ඇති කියලා හිතටනේ පේන්නේ. ඇහැට නෙමෙයිනේ. එතකොට ඒ හිතට පේන ප්‍රතිබිම්බේ අර රුප්පණය වෙන ගතිය තියෙනවා. සීත උෂ්ණ වලින් වෙනස් වෙනවද? මැසි මදුරුවන්ට ඇවිල්ලා කන්න පුළුවන්ද? එහෙම බෑ නේද? රුප්පණය වෙන්නේ නැහැ. ඒ හින්දා නේද ආයේ ආයේ අපිට ඕක මතක් කරගන්න පුළුවන් ඒ විදිහට. දැන් අපේ මරුණ කෙනෙක් දැන් සිහි කරගත්තෝ. හොඳට පේනව නේද? එයාව වෙනස් වෙලාද පේන්නේ දැන්? කන්දිවට දැකපු විදියටම ඉන්නවා. දැන් රුප්පණයක් වෙලාද? දැන් ඉන්නා වගේ පේන්නේ.
නේද?
හිතට පේන රූපේ. දැන් වාට පොඩි කාලේ මතක් කරගන්න ඉස්කෝලේ ගිය හැටි. ඉස්කෝලේ පන්තිය එහෙම තියෙන හැටි මතක් වෙනව නේද? ප්‍රියව මතක් කරගන්නත් පුළුවන් ඔය මතක තියෙන මොකක් හරි දේකලු. දැන් ඔය පොඩි කාලේ මොකක් හරි මතක් කර ගන්නකොට ඉස්කෝලේ නිකන් දැන් තියනා වගේ පේනව නේද හිතට? ඒ තිබුණ හැටි හොඳට සිහි කර ගන්න. එතෙන්ට ගියා වගේ ඈ බලන්න පුළුවන්. හිතට තියන ඔය හැකියාව. මොකක් හරි ඕන නමක් දාගන්නකෝ. දැන් හිතට පේන ගතියක් තියෙනවනේ. ඒ විදිහටම පේනවනේ. එතන හිටිය අයත් ඕනනම් පේනවා. නේද? පන්තියේ හිටිය අය උගන්නපු ටීචර් වෙන්න පුළුවන්. මම හොඳට ලස්සනට පේනවා. කියන එක නෙමෙයි ඕන වචනයක් කියාගන්න. මම කියන්නේ එහෙම සිද්ධියක් තියනවාද? සීකර ගන්න මනසට පේන ගතියක් තියෙනවා. දැන් ඔය මනසට පේන රූපය අර අපි රූපයක තියපු ලක්ෂණ තියෙන රූපයක් මොනවායි වෙන් කරගෙන ඒකේ පටවිය අපෝ තේජෝ වායෝ තියෙනවද වර්ණයක් ඕනනම් නිකන් හිතා ගන්න පුළුවන් මේ ඒකේ රූපණය වෙන ගතියක් තියෙනවද වෙනස් වුණා නම් තාම ඒ විදිහට පෙයිද දැන් ඔන්න ඉස්කෝලේ මතක් කරගෙන ගිහින් දැන් පන්තිය ඒ වගේ නැද්ද ඉස්කෝලේ එතකොට වෙනස් වෙලා නැහැ දැන් අපි මරුණ කෙනෙක් දැන් සිහි කරගන්නකොට වෙනස් වෙලා නැහැ මේ අන්තිමට දැක්ක විදිහට හොඳට ඉන්නේ නේද දැන් හිතට පේන රූපේ වෙනස් වෙලාද? එතකොට ඒකේ අර රූපණේ වෙන ගතියක්ද නැත්නම් අපිට පවතින ගතියක්ද ඇවිල්ලා තියෙන්නේ? අර එදා විදිහටම අදත් දකින්න පුළුවන්. ඈ? ඔව්. දැන් බලන්න ඔන්න ඔය දෙකේ වෙනස්කම් අඳුරගන්න. මේ හිතට පේන රූපේයි බාහිර රූපේ එක ලක්ෂණ නැහැ නේද දැන් හිතට පේන රූපේ අර බාහිර රූපවල තියෙන එක ලක්ෂණයක්වත් නැහැ රූපයක් කියන්න පුළුවන් ගතියක් මේකේ නැහැ තව විදිහට කිව්වොත් කොට මේ හිතට පේන රූපේ තේරුම් ගන්න මනසෙන්ම හදපු දෙයක් මනසටම පෙන්න ඒ පේන මට්ටම හැබැයි මේ පේන මට්ටම ගැන අපිට හිතන්න බැයිද? හිතෙන් ඕක දිහා බලාගෙන ඕනතරම් හිතන්න පුළුවන් නේද? සිහි කර කර ආයේ තව තව හිතන්න පුළුවන්. කර්විතක්ක විචාර ඇති කරන්න පුළුවන්. හිතන්න පුළුවන්. දැන් හිතන ඒවා ටික හිතටම අයිති මිසක් අර එළියේ තියෙන රූපයකට අයිතිද? අපි මනසෙන්ම මතක් කරගෙන ඕක ගැනම ආයෙ ඕනතරම් හිතන්න පුළුවන් නේද? දැන් ඕක අයිතිද එළියේ තියෙන රූපයකට? නෑ නේද? දැන් අපි හිතනකොට සමහර විට එහෙම රූපයක් එළියේ ඇත්තේවත් නෑ. දැන් පොඩි කාලේ පන්තිය ගැන හිතන. දැන් තියනවද එළියේ ඒවා? අපි මැරිච්ච කෙනෙක් සිහි කරගෙන ඔන්න හිතන. ආ මේ මගේ අම්මා මෙහෙම හිටියේ කියලා පුළුවන් නේද හිතන්න? දැන් ඒවා එළියේ තියනවද? නෑ මේ අපට ඕන තරම් හිතන්න පුළුවන් ඕවා පවතින්නේ නෑ. මේ හීනයක්ම තමයි. හීනයක් වගේ නෙමෙයි ඔක හීනයක්ම තමයි. ඇත්තට නැත්තම් හිතෙන්ම සිහි කර කර ඉන්නවා නම් නේද වෙන කාටවත් පේන්නේ නැත්තම් Tamanට විතර නම් පේන්නේ. මේ ඔක හීනයක් නෙමෙයිද තව විදිහට කිව්වොත්. එකම වෙනස අපිට නිින්ද ගිහිල්ලා නෙමෙයි. ඇහැරලා ඉඳන් හීන දකි. දවල් හීන. ඔව් දැන් අපි කොහොම ඔන්න දැන් පරණ පන්තිය මතක් වෙනවා නැත්නම් ඔය මැරිච්ච කෙනෙක් සිහි වෙනවා. දැන් අපි දන්නේම නැතුව මොකද වෙන්නේ? ඕකේ දිගින් දිගට හිත හිතා ඉන්නා නේද? දැන් මේ හිත හිතා ඉන්නකොට අපිට මතක් වෙලාද මේ හිතන්නේ මේ හිතෙම පෙන්වන එකක් නෙමේ හිතන්නේ දකි නෑ අපි අතෙන්ට ගිහිල්ලා මේ ලෝකේ ජීවත් වෙනවා නේද? ඔන්න දැන් මේ හිතන බව අමතක වෙලා මේක ඇත්තක් කරගෙන ඒ හිතන මොහොතේ ඒ හිතන මොහොතේදී අපි දන්නේ මේ බොරුවක් කියලා. හිතේ ඇඳිච්ච එකක් කියලා දන්නේ මේ එළියේ ඇත්තට තියෙන රූපයක් ගැනයි මේ හිතන්නේ කියන මට්ටමින් තමයි ඔකේ හිතන්නේ. මේ ජීවත් වෙන්නේ. නේද? ඒ කියන්නේ අපි හීනයක් දකිනකොට වුණත් තාම ඇහැරිලා නැහැ. එතකොට දන්නවද මේ දකින්නේ හීනයක් කියලා? නැහැ. හොඳට ඇත්ත වගේ ඒකේ ජීවත් වෙනව නේද? දැන් ලෝකයක් මැවිලා නේද? ඒ ලෝකේ දැන් ඒ ලෝකේ ඒ වෙලාවේදී අපි පිළිගන්නේ අර රූප මට්ටමෙන් නේද? එළියේ තියෙන සතර මහා ධාතු රූප මේවා මේ අර ඉස්සෙල්ලා ගියපු ලක්ෂණ ටික දාලා නේද දැන් බාර අරන් තියෙන්නේ. තේරෙනවද? දැන් ඔතන පේනවද මේ දැන් අපිට සිහිය ආවට පස්සේ දැන් මෙච්චර වෙලා හිටියේ එක පැත්තකින් හීන ලෝකෙක කියලා පේනව නේද? මේ ඇත්තට සිද්ධ වුණ දෙයක් නෙමෙයි මම මේ මනසෙන්ම හදපු මනෝලෝකෙක කියන හිතියක නේ. දැන් ඒ ඇත්ත දකින්න කලින් අරකේ ඉද්දි මොකද වෙලා තියෙන්නේ? අපි ජීවත් වෙන්නේ අර මනසෙන්ම හදපු එතන තියෙන අර කෙලෙස් ටික. ඔව්. ඒක ඇත්ත කියලා හිතනකන් ඒ ටික තියෙනවා. ඒ ලෝකේ ඉන්නේ ලෝකයක් තියෙනවා. දැන් ඔය වගේ සිද්ධියක්ම නිමේද අර වතුරට එබෙන බල්ලා. බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන. නේද? තරහාරම් බුරනකොට එහෙම ඕකම නේද වෙලා තියෙන්නේ.
බල්ලා
ඔව් තමයි ඒ අම්බෙත් එතනත් බලන්න බල්ලාගේ අපි හිතමු දැන් ඇහෙන් සටහනක් කරන් දෙනවනේ. දැන් ඕක දැනගන්නවනේ හිතෙන්. එතනින් එහාට දැන් බල්ලා එක සැරයක් වතුරට එබිලා ආවා කියලා හිතන්න ගහක් යටට. හිතේ තියෙන අතර බල. දැන් හිතට පුළුවන් නේද ඌව සිහි කරන්න. අන්න අර වතුරේ ඉන්න බල්ලා මෙහෙමයි මෙහෙමයි කියලා දැන් හිත හිතා ඉන්නවා. දැන් බල්ලා විශ්වාස කරන්නේ මේ හිතට පේන බල්ලෙක් ගැන හිතනවා කියලාද අර වතුරේ ඉන්න බල්ලා ගැන හිතනවා? වතුරේ ඉන්න බල්ලෙක් ගැන තමයි හිතන්නේ යුගේ ලෝකෙට. පේනවාද? ඒ මානසිකත්වයට තේරෙන්නේ බාහිර දෙයක් ගැනමයි මේ හිතන්නේ. දැන් නෝ තනින් තේරුම් ගන්න පුළුවන් අර ප්‍රපංචවල මට්ටම. අපිට පේනවනේ බල්ලගේ මනසින්ම හදපු දේ එළියේ පිහිටෝලා දැන් ඒක තමයි බල්ලව පාලනය කරන්නේ. ඒකට පුළුවන් බල්ලව තරහ ගස්සවන්න. නැත්තම් බල්ලව ආයේ එතෙන්ට ගෙනියන්න පුළුවන්. ආයේ ගිහින් බලන්න ඕන මූ ඉන්නවද කියලා. දැන් පේනවද කාවද මේ ඇත්ත බල්ලව පාලනය කරන්නේ? දැන් එයා මනසෙන් හදපු දේ ඇත්ත කියලා හිතන මට්ටම. ඔය හිතපු දේ බාහිරේ තියෙනවමයි කියලා එයාම හිතෙන් විශ්වාස කරගෙන. ඔකට කියන දෘෂ්ටිය කියලා නේද? දෘෂ්ටියක් හදාගෙන ඊට පස්සේ ඒකාණුව මෙයා ජීවත් වෙනවා. ඒකයි මේ මෙයාව අභිභවා යනවා අර හදාගත්තු දේ. ඊළඟට ඒ හදාගත්තු දේ දැන් අර රූප ලක්ෂණ වලට අහුවෙලා. අතීතෙත් ඔය බල්ලා හිටියා, දැනුත් ඔය බල්ලා ඉන්නවා, අනාගතෙත් ඔය බල්ලා ඉන්නවා. ආයේ ගිහින් ඕනනම් බලන්න පුළුවන් නේද? මං අර වතුරට එවෙනකොටත් එතන හිටියා වර්තමානයේ. ඊට කලිනුත් ඔතන ඉඳලා තියෙනවා. ඒ හින්දා ඒ බලන හින්දා පෙනෙන අතීත වර්තමාන අනාගත නේද? දේව සංකල්ප පැත්තක තියන්නකෝ අපි මේ දැන් වටපිටාවේ තියෙන දේවල් ගැන කතා කරන්නකෝ. දේව සංකල්ප අපි නොදන්නේ ඒවනේ. වටපිටාවේ ඉන්න පවතිනවා කියලා හිතන දේවල් ටික අපි දැනගෙන තියෙන්නේ කොහොමද? මේ ආයතන වලින්නේ. ඉන්ද්‍රයන් කියන්නේ ඇහැ, ඇහෙන් දැකලා, කනෙන් අහලා, නේද? නාසයෙන් ගඳ සුවඳ විඳලා, නැත්තම් දිවෙන් රස විඳලා, කයෙන් ස්පර්ශේ, නේද? දැන් ඔය ටිකෙන් අපි දැන් බාහිර රූප පැත්තක තියලා අපේ ශරීරය ගැන බලන්නකෝ. මේ ශරීරය මෙහෙමයි කියලා ඇස් දෙක පියාගත්තු මං ඇඳන් ඉන්නේ මේ පාට එකක් කියලා හිතට පේනවද නැද්ද? පේන. දැන් ඔය හිතට පේන ඇඳුමයි ඇත්ත ඇඳුමයි එකක්ද දෙකක්ද? නෝක දෙකක් කියලා තේරුම් ගන්නවා. හිතට පේන එකයි ඇත්ත ඇඳුමයි. ඇත්ත කියන්නේ බාහිරේ තියෙන ඇඳුම නේද? දැන් බාහිරේ තියෙන ඇඳුමේ රූප ලක්ෂණ ටික තියෙනව නේද? සතර මහා ධාතු ගතිය වෙන්න පුළුවන්, රූපණය වෙන ඔය කුණු ටිකක් වැදුනොත් කිලුටු වෙන. දැන් හිතේ තියෙන ඇඳුමට කුණු ටිකක් වැදිලා කිලුටු වෙයිද? වෙනස් වුණා කියලා දන්න. එතකොට දැන් හිතේ තියෙන රූපේ රූපණය වෙලාද? බාහිර හේතු හින්දා රූපණය වෙලා නැහැ. එහෙනම් හිත දකින රූපේ රූපයක්. එතකොට අපි හිතලා තියෙන්නේ ඕක දිහා බලාගෙන නේද? අර බාහිර රූපය ගැන හිතලා තියෙන්නේ. අපි මේ කරන වැඩේ බල්ලා අර ගහ යට ඉඳන් වතුරට එබිලා ඇවිල්ලා ගහ යට ඉඳන් බල්ලා ගැන හිතනවනේ. ඔය දෙකේ වැඩි වෙනසක් තියෙනවද? අපේ ශරීරය මේ විදිහට තියෙනවා කියලා අපි හිතනවා නේද? දැන් පේන්නේ නැහනේ. අඩු ගානේ පේන්නේ නැති කොටස් ටික හිතන්න. දැන් මූණ තමන්ගේ මූණ පේනවද තමන්ට? ඒ වුණාට හිතට මතක් කරගන්න බැයිද දැන් මගේ මූණ මේ වගේ කියලා? ඔව් කන්නාඩිය දැකපු මූණම තමයි ඔය මතක් වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ කන්නාඩිය දැකපු මූණයි ඇත්ත මූණයි එකක්ද කියන එක. මේ මමද කියලාත් හිතෙනවා නේ. ෆොටෝ එක. අනාගතේ බලන්න එහෙම දෙයක්ත් තියෙනවා. අපි ওই පවතින දෙයම දකින්නවා කිව්වට අපිට ඕන මට්ටමට තමයි ඒකත් තේන්නේ. එහෙම එකකුත් තියෙනවා. ඒක විනාශ කරන්න බෑනේ නේද? කන්නාඩිය ගැන අපිට විනාශ කරත හැකියි. බලන හින්දානේ පේන්නේ. තව ටිකක් ඩීටේල් බලන්න ඕන කියලා හිතුණා තව පේනවා. බලන්න ඕන දේවල් පේනවා. බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොට ගොඩක් කෙලස් යෙදිලා නේද ඒක. මුලින්ම අවිද්‍යාව ඇත්තයි දෙහෙට නොදන්නකම යෙදිලා. මුලා වෙලා. නේද? ඊළඟට රූපයක් පිහිටෝලා. ඒ රූපේ අර 11 ආකාරයට දාන්න පුළුවන් මට්ටමට ගෙනෙල්ලා. නේද? අර රුප්පණය වෙන මට්ටමටත් ගෙනෙල්ලා. නේද? බල්ලා විශ්වාස කරන රූපේ අර ලෝකෙට අයිති රූපෙක තියෙන ලක්ෂණ ටික ඔක්කොම දාලා නේද? ඒකට පණක් දීලා. පුද්ගල හැඟීමකුත් දීලා. සේරම කරලා. දැන් ඔන්න ඕක තමයි මේ ප්‍රපංචවල ලක්ෂණ. ඔව්. වෛරහි තරහහි ඊළඟට ඒ අනුව ක්‍රියාත් කරන බුරනවා කියන ඊළඟට ආයෙ ගිහින් බලන්න ඕන කියන්නේ මේ කය ක්‍රියා කරනවා වචනය ක්‍රියා කරනවා නේ හිත කොහොමද වැඩ කරන්නේ එතකොට සිතෙන් ක්‍රියා කරනවා වචනෙන් ක්‍රියා කරනවා කයින් ක්‍රියා කරනවා දැන් ඕවා තමයි කර්ම අවිද්‍යාවෙන් කරන කර්ම අවිද්‍යාව පත්‍ය සංඛාරණේ ද ඔය වෙන්නේ දැන් බලන්න ඔය ටික ඔක්කොම වෙන්නේ අවිද්‍යාව තියෙන කන්නේ දැත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? ඇත්ත ඇති හැටි දැනගත්තන ඔය රූපේ ඇත්ත ඇති හැටි දැනගත්තන නේද? බාහිරව තියෙනවා කියන රූපේ ඇත්ත ඇති හැටි දැනගත්තනම් බල්ලා ඒ කර්ම කරයිද? ඒ ලෝකෙට අහු වෙන්නේ නැම නේද? එතකොට බල්ලා මේ මට්ටමට ආවේ ඇහෙන් දැකලා ඕක ගැන හිතලා. ඔන්න ඕක අපි තේරුම් ගන්න. ඇහෙන් දැකලා දැකපු දේ ගැන වැරදි විදිහට හිතලා. නේද? එතකොට ඇහෙන් දැක්කා කියන්නේ මොකද්ද? ඇහැ වර්ණ සටහනක් උපද්දලා දුන්නා. ඕක චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තා. නේද? එහෙන් දැක්කා කියන්නේ ඔච්චර. ඇහැ වර්ණ සටහනක් හදලා දුන්නා. ඒක චක්කු විඤ්ඤාණයෙන් දැනගත්තා. නේද? දැන් ඉතුරු ටික ඔක්කොම කරන්නේ හිතෙන් නේද? ඔය පේනවා කියලා හිතන දේ ගැන ඊළඟට මනසෙන් හිතන මනසෙන් හිතද්දි අර රූපේ තියෙනවා. දැන් මොනේ එක සැරයක් බලලා ඔළුව අහකට ගත්තා කියලා හිතන්න. දැන් අඩු ගානේ අර ප්‍රතිබිම්බයක් තියෙනවා. රූපේ කොහොමද? වතුරේ හැදෙන ප්‍රතිබිම්බය පවාන. ඒ වුණාට දැන් මගේ මනසට හිතන්න දෙයක් තියෙනවා. ඒක චක්කු විඥානේ නිරුද්ධ වුණාට මනෝ විඥාණයට අරමුණු වෙන ධම්මාරම්මණයක් තියෙනවා. චක්කු විඥානේ නිරුද්ධ වුණාට මනෝ විඥානෙට අරමුණු වෙන ධම්මාරම්මණයක් තියෙනවා. මනසට අරමුණු වෙන ධම්මාරම්මණය. ඒක ගැන දැනගන්නවා කියන එක තමයි මනෝ විඥානය කියන්නේ. දැන් මනෝ විඥාණයෙන් ඕක ගැන දැනගන්නකොට චක්කු විඥානේ තියෙනවද? නෑ. ඒක ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. චක්කු විඥානේ නිරුද්ධ නම් චක්කු විඥානේ හැදෙන්න උදව් වුණ ඒවා ටික තියෙනවද? ඒවත්
නැහැ.
ඔව්. ප්‍රතිබිම්බෙත් නැහැ. නේද? දැන් මේක තියනා වගේ හිතන මොහොතේදී ප්‍රතිබිම්බෙත් නැහැ. ඒ වුණාට හිත පෙන්වන්නේ තාම තියෙනවා. තාම තියෙනවා කියන එක තමයි අපි වර්තමානයේ කියන්නේ. හරි. ඕක මම බලන්න කලිනුත් තිබුණා කියනකොට අතීතෙ තිබුණා. ආයෙ බැලුවොත් ආයෙ පේයි කියනකොට අනාගතය. ඉස්සරහට. දැන් බලන්න මේ හිතෙන්ම අරමුණු කරලා ඕක ගැන හිතන ගමන් අපි අර ලෝකෙට අහුවෙනවා. අතීත වර්තමාන අනාගත කියන අර පැවැත්ම දීලා පවතින දෙයක් කියන මට්ටමින් තමයි දැන් හිතන්නේ. පැවැත්මක් දීලා පවතින බවක් දීලා. මේ එතකොට ඒ පවතින්නේ මේ හිතේ කියලා නෙමෙයි අපට පේන්නේ. බාහිර. ඇත්ත தත්ත්වේ තමයි හිත තමයි මේක මතක් කරගෙන දීන්නේ. ඒ වුණාට අපි විශ්වාස කරන්නේ ඔය දැනගන්නේ එළියේ තියෙන දෙයක් කියලා. නේද? එතකොට මේ මනසට ආරමුණු වෙන එකේ ඇත්ත ඇති හැටි බාහිර රූපයේ ඇත්ත ඇති හැටි දැන් අමතක වෙලා. දැන් මේ හිතන එක එළියේ රූපෙට සම්බන්ධ කරලා. මොක තමයි අර එළියේ රූපෙට මේ හිතේ ඇති වුණා නාම ධර්ම ටික දැන් ගැට ගහනවා. නාම රූප සම්බන්ධ කරලා. දැන් ඕක තේරුම් ගන්න ඕක කරන්නේ අවිද්‍යාව නිසා නේද? ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා නේද? ඒකට ඔය වැඩේ බල්ලා කළත් අවිද්‍යාව නිසා, අපි කළත් අවිද්‍යාව නිසා කියන එක තේරුම් ගන්න. අපිට වෙලා තියෙන්නේ බල්ලා ඒකේ මොඩකම හින්දා අපි දන්නේ නැහැ. අපි තැහෙන් දැකලා මේ දකින්න දේ තියනවා කියලා හිතනකොට මේ හිතට පේන දෙයක් නේද එළියේ තියෙනවා කියලා හිතන. ඔව්. එහෙම දැක්කනම් මේක වැරදක් නැහැ. හිතේ ඇති වෙන නාම ධර්ම ටික හිතේ ඇති වෙන රූපයට සම්බන්ධ කළා නම් වැරදක් නැහැ. අපේ වරද තියෙන්නේ ඔකේ බාහිරින් ගිහින් තියෙන එක. ලෝකෙට අයිති කියලා හිතන එක. දැන් බල්ලා නිකමට හිතුවා කියන්න මේ හිතට පේන බල්ලෙක් ගැන මං හිතන්නේ කියලා. ඔකේ වරදක් නැහැ නේ. ඌ මේ ලෝකෙත් එක්ක ඇලෙන්න ගැටෙන්න යන්නේ නැහැ නේ එතකොට. නේද? එතකොට අපි අඩු ගානේ ඔය මට්ටමටවත් එන්න ඕන.
ඔය තනහා වඩුවෙන්නේ.
ඒක තමයි අපි තණ්හා කරන්නේ හිතේ ඇති වෙන ඒවට නෙමෙයි එළියේ තියෙන දේවල්. දැන් අපිට පුළුවන් ද